ඔස්ට්‍රේලියාවේ වෙසෙන අපේම ශ්‍රී ලාංකික ප්‍රජාවගේ ජනජීවිතයට වැදගත් වන තවත් කාරණයක් පිළිබඳව කතාබහ කරන්න අදත් අපි මාසයේ අවසාන අඟහරුවාදා SBS සිංහල වැඩසටහනේ විනිවිද සමාජ කතිකාව තුළින් එක් වෙනවා. මෙවර අපි විනිවිද තුළින් අවධානය යොමු කරන්නේ ඔස්ට්‍රේලියාව තුළ තුන්වැනි ස්ථානයට ප්‍රධානතම වශයෙන් සෞඛ්‍ය ගැටලුවක් ලෙස හඳුනාගෙන තිබෙන මානසික සෞඛ්‍ය පිළිබඳව. විශේෂයෙන්ම සංක්‍රමණික ප්‍රජාවක් ලෙස අපේ ප්‍රජාවගේ මානසික සෞඛ්‍ය පිළිබඳව ඇති දැනුවත්භාවය සහ ඒ සඳහා ඇති සහන ලබා ගැනීම පිළිබඳව අද අපි කතා බහ කරන්නේ. ඔස්ට්‍රේලියාව තුළ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව මුහුණ දෙන මානසික ගැටලු කිහිපයක් පිළිබඳව අපි මුලින්ම අදහස් ලබා ගත්තේ මෙල්බර්න් නුවර මානසික රෝග විශේෂඥ වෛද්‍ය දිමුතු හෙට්ටිආරච්චිගෙන්.
සංස්කෘති මේ සංක්‍රමණය වීම විශාල වෙනසක්, ඒක අපිට, ඒක අපේ පවුල් වලින් මිදිලා මෙහෙට ඇවිල්ලා වෙනම මේ ජීවිතයකට හුරු වෙන එක විශාල ඇඩ්ජස්ට්මන්ට් එකක්. ඒකෙදි අපි මානසික ගැටලු ඇති වෙන තත්ත්වය වැඩි වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඩිප්‍රෙෂන්, ඇන්සයිටි, ඒ තත්ත්වය පටන් ගන්න පුළුවන් ඒ හේතුව නිසාම. ඊළඟට දරුවන්ගේ හැසිරීම් රටාවල සමහරලාට වෙනස්කම් ඇති වෙන්න පුළුවන්, ඒකත් ඇඩ්ජස්ට්මන්ට් එක නිසාම. ඊළඟට වැඩි හිටියෝ අපි කාගේ ඒක බලපාන්න පුළුවන්. ඒ වගේම ලංකාවේ මේ යුද්ධය නිසා, ඒකෙන් ට්‍රෝමා එක නිසා ආපු මෙහිට මයිග්‍රේට් වෙච්ච ආපු අයත් ඉන්නවා. ඒ අයට පශ්චාත් කම්පන සහගත තත්ත්වයන් වගේ දේවල් ඇති වෙන්නත් පුළුවන්. ඒ වගේ විශේෂ මේ දේවල් බලපාන්න පුළුවන් සාමාන්‍ය මානසික ගැටලුවට අමතරව.
ඒ වගේම මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ ග්ලෝබල් ඇන්ඩ් කල්චරල් මෙන්ටල් හෙල්ත් යුනිටි මහාචාර්ය හැරි මිනාස් පවසන්නේ සංක්‍රමණික ප්‍රජාවන් විවිධ හේතු නිසා මානසික සෞඛ්‍ය පිළිබඳව ඇති සහන භාවිතා නොකරන බව. විශේෂයෙන්ම භාෂාමය ගැටලු සහ සංස්කෘතිකමය වශයෙන් මානසික ගැටලු පිළිගැනීමට ඇති අකමැත්ත මීට හේතු වෙනවා.
So a very clear example is that interpreters are not readily available. So for people whose English is not fluent, it can be very difficult to communicate, and that can be a barrier to both actually accessing mental health help and also a barrier to the quality of mental health help that can be provided when there are communication problems. The level of stigma and shame attached to mental illness can be very high, particularly in some communities. So families may be reluctant to acknowledge that a family member has a mental health problem because they're concerned about the implications of acknowledging this. And therefore keep the problem to themselves and may be very reluctant to seek outside mental health help.
ඒ වගේම මානසික රෝග විශේෂඥ වෛද්‍ය දිමුතු හෙට්ටිආරච්චි පවසන්නේ ඊට සමාන වූ අදහසක්, විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික ප්‍රජාව පිළිබඳව.
හේතු කිහිපයක් තියෙන පුළුවන්. එකක් තමයි අපේ ස්ටිග්මා එක. අපිට විතරක් නෙවෙයි, හැමෝන්ටම මානසික රෝගයක් නිසා වෛද්‍යවරයෙක් හමු වීමට ඒමට පොඩ්ඩක් අදිමදි කරනවා. ඒ ස්ටිග්මා එක නිසා ඒක වෙන්න පුළුවන්. ඒ වගේම මේ ඔස්ට්‍රේලියන් හෙල්ත් සිස්ටම් එක ගැන මේ නොදන්නකම, ඒකත් බලපාන්න පුළුවන්. ඊළඟට මේ සංස්කෘතික සහ අපේ මේ spiritual beliefs, ඒ වගේ නිසා මානසික තත්ත්වයන් වලට උදව් වීමට ගන්න තියෙන අඩුකම වෙන්න පුළුවන්. ඒ කියන්නේ සංස්කෘතික අධ්‍යාත්මික ඇදහිීම් නිසා සමහර වෙලාවට අපි ට්‍රැඩිෂනල් හීලින්, පාරම්පරික වෙදකම් මේ වගේ දේවල් වලටත් යන්න පුළුවන්. ඒක නිසා උදව් ගැනීමට එන්නේ එන එකේ අඩුකමක් තියෙන්න පුළුවන්. අනිත් ලොකුම දෙයක් තමයි චරිත මේ කමියුනිකේෂන් එකේ ප්‍රශ්න. ඒ කියන්නේ අපිට තියෙන අදහස් හරියටම කියාගන්න බැරි කමේ මේ ප්‍රශ්නයක ලැංග්වේජ් ප්‍රශ්නේ නිසා අපිට දැන් හරියටම අපේ හිතේ තියෙන සිතුවිලි ඉංග්‍රීසි භාෂාවෙන් කියන්න අපහසු තත්ත්වයක් තියෙනවා. හැබැයි කමියුනිකේෂන් ප්‍රශ්නේ නිසා මේ උදව් ගන්න මේ අඩුකමක් තියෙනවා.
අපි දැන් ඔස්ට්‍රේලියාවේ මානසික ගැටලු පිළිබඳව උපකාර ලබාගත හැකි ආකාරය පිළිබඳව මදක් විමසා බලමු. මහාචාර්ය හැරි මිනාස් පවසන්නේ එම ගැටලු සඳහා ප්‍රථමයෙන්ම තමන්ගේ පවුලේ වෛද්‍යවරයා හමු විය යුතු බවයි.
GPs are much better trained in mental health than they were 10 or 20 years ago. Many of them have had continuing education in both diagnosis and treatment, particularly of the more common mental illnesses such as depression and anxiety. And very often the problems can be dealt with at the level of the GP and can be dealt with very effectively.
විශේෂඥ වෛද්‍ය දිමුතු හෙට්ටිආරච්චි පියවර වශයෙන් මෙලෙස මානසික ගැටලුවක් පිළිබඳව තමා හෝ තමගේ පවුලේ අයෙකුට යම් ලක්ෂණයක් තිබෙනවා නම් උපකාර ලබාගත හැකි ආකාරය පිළිබඳව මෙන්න මේ විදිහට විස්තර කළා.
ගොඩක් වෙලාවට අඳුර ගැනීම තමයි ඉතාම වැදගත්. ඒ කියන්නේ මේ ගැන දැනුවත් වීම, අවබෝධයක් තිබීම. හැබැයි පොඩි හරි එහෙම මේ තමන්ට ඒක ගැන කන්සර්න් එකක් තියෙනවා නම් තමන්ගේ පවුලේ වෛද්‍යවරයා හමු වෙන එක තමයි ඉතාම වැදගත් කාරණාව. 71%ක් විතර ප්‍රමාණයක් පවුලේ වෛද්‍යවරයා හරහා තමයි මානසික රෝගවලට උදව් ගන්න ඉන්නේ. ඉතින් ඒක නිසා මානසික ප්‍රශ්නයක් වගේ තියෙනවා නම් දැනෙනවා නම් තමන්ගේ ළඟම පවුලේ වෛද්‍යවරයා හම්බ වෙලා කතා කරන එක තමයි පළවෙනිවටම කෙරෙන්න ඕන. උග්‍ර තත්වයක් නෙමෙයි නම්, උග්‍ර තත්වයක් නම් වෙන වෙන තියෙනවා රෝහල් මාර්ගෙන් යොමු කරන්න පුළුවන්. ඒ කියන්නේ හැම පළාතකටම අදාළ රෝහලේ තියෙනවා මේ මානසික සෞඛ්‍ය සේවයක්. ඒකට යොමු වෙන්න ඕන ට්‍රියාජ් සර්විස් කියන එක හරහා. ඒ කියන්නේ පළාතකම ට්‍රියාජ් සර්විස් එකක් තියෙනවා මානසික රෝගවලට සේවාවලට යොමු කරන. ඉතින් ළඟම රෝහලට කතා කරාම ඒ ට්‍රියාජ් සර්විස් එකට යොමු කරන්න පුළුවන්. හැබැයි මේ මොකක් හරි අවදානම් තත්ත්වයක්. ඒ කියන්නේ අපි හිතමු කවුරු හරි ජීවිතේ එපා වෙලා සුයිසයිඩ් කරගන්න, ඒ වගේ දේවල් ගැන කතා කරන ඕන නම් අන්න ඒ වෙලාවට ඉතාම ඉක්මනින් යොමු කරන්න ඕන මේ උදව්වලට. ඒ වෙලාවට මේ පළාතේ රෝහලේ ට්‍රියාජ් සර්විස් එකක් තියෙනවා, ඒක හරහා ප්‍රවේශ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සාමාන්‍ය මානසික ගැටලු වලට නම් පවුලේ වෛද්‍යවරයා හරහා යොමු කරන්න පුළුවන්. එකක් තමයි විශේෂඥ වෛද්‍ය මානසික වෛද්‍යවරයෙක්ට රෙෆරල් එකක් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඒකෙදි ඇසෙස් කරන්න පුළුවන්. ඇසෙස් කරලා පවුලේ වෛද්‍යවරයාට කතා කරලා කියනවා මේක තමයි කෙරෙන්න ඕන කියලා. ඒ කියන්නේ රෙකමන්ඩ් කරනවා අවශ්‍ය මේ ට්‍රීට්මන්ට් එක. ඒක අවුරුද්දකට සැරයක් විශේෂඥ වෛද්‍යවරයෙක් හමු වෙත යොමු කරන්න පුළුවන්. ඒක එක විදිහක්. ඒ වගේම අනිත් දේවල් තමයි දැන් ආණ්ඩුව මාර්ගෙන් තියෙනවා වෙන සේවා සැපයුම්, සයිකොලොජිස්ට්ලව ඇක්සෙස් කරන්න වැඩසටහන් තියෙනවා. ඒකත් ජීපී හරහා තමයි ඉන්න ඕන.
ඒ වගේම ඔබට මානසික රෝග වෛද්‍යවරයෙකු වගේම මනෝවිද්‍යාඥයෙකුගෙන්ද උපකාර ලබා ගැනීමට හැකියාව තිබෙනවා. ඒ ලබාගත හැකි ආකාරය පිළිබඳවත් මේ මනෝවිද්‍යාඥයන් සහ මානසික වෛද්‍යවරුන් පිළිබඳව වෙනස ඔබට හොඳින් වටහා දෙන්නටත් වෛද්‍ය දිමුතු හෙට්ටිආරච්චි මේ විදිහට කරුණු දැක්වුවා.
මානසික වෛද්‍යවරයෙක් කියන්නේ MBBS ඩිග්‍රී එකක් කරලා ඊට පස්සේ ස්පෙෂලයිස් කරනවා මානසික රෝග ගැන විශේෂඥ උපාධියක් ගන්නවා. ඒක මේ වෛද්‍යවරයෙක් වෙලා ඊට පස්සේ කරන ස්පෙෂලයිස් උපාධියක්. සයිකොලොජිස් කියන්නේ ඒක වෙනමම උපාධියක්. ඒක ඒගොල්ලන් ස්පෙෂලයිස් කරන සයිකොලොජි මේක. ඒකෙන් ඒගොල්ලන් මේන්ලි කරන්නේ කතාවෙන්. ඒ කියන්නේ මේ ටෝකින් තෙරපි වලින් තමයි. හැබැයි මානසික වෛද්‍යවරයෙක්ට බෙහෙත් ප්‍රතිකාර කරන්න පුළුවන්. ඒ කියන්නේ බෙහෙත් ලබා දෙන්න පුළුවන්. හැබැයි ගොඩක් වෙලාවට ජීපීස්ලා ඉස්සෙල්ලම රෙෆරල් එකක් කරනවා විශේෂඥ වෛද්‍යවරයෙකුට, සයිකියාට්‍රිස්ට් කෙනෙකුට. සයිකියාට්‍රිස්ට් කෙනෙකුට රිෆර් කරාම ඇසෙස්මන්ට් එකක් කරනවා. ඇසෙස්මන්ට් එකක් කළා ආපහු ජීපීට කියනවා මේ දේවල් තමයි කෙරෙන්න ඕන මේ සම්බන්ධයෙන්. ඒකෙදි එක ට්‍රීට්මන්ට් එකක් තමයි සයිකොලොජිස්ට් රෙෆර් කරන්න කියන එක. ඉතින් සයිකොලොජිස්ට් කෙනෙක් යොමු කරන්න කියලා වෛද්‍යවරයාට කියන්න පුළුවන්. ඒ කියන්නේ මේ බෙටර් ඇක්සෙස් ඉනිෂියේටිව් කියලා තියෙනවා මෙඩිකෙයා වලින් උදව් කරන මේ වැඩසටහනක්. ඒකෙදි මෙඩිකෙයා මාර්ගෙන් සයිකොලොජිස්ට් කෙනෙකුට බලන්න පුළුවන්. දැන් මේ රෝහල් වල තියෙන සෞඛ්‍ය සේවා සම්බන්ධයෙන් ඒව සේරම මෙඩිකෙයාවකින් කවර් වෙනවා. ඊළඟට මේ රෝහල් වල ඉන් පේෂන්ට් ට්‍රීට්මන්ට් තියෙන හරි ඉතාම මේ සුළු ප්‍රමාණයයි. හැබැයි ඒක තියෙනවා අවශ්‍ය වෙලාවට. ඒක නිසා තමයි මේ ට්‍රියාජ් සර්විස් එකක් තියෙන්නේ. හරියටම කොතෙන්ටද යොමු කරන්න කියන එක දැනගන්නේ. හැබැයි අනිත් සේවාවන්, ඒ කියන්නේ ප්‍රයිවට් මේ සේවාවන් මෙඩිකෙයාකින් ගොඩක් දුරට කවර් වෙනවා. දැන් ජීපී සයිකියාට්‍රිස්ට් කෙනෙකුට රිෆර් කරාම ඒ පළවෙනි මේ ඇසෙස්මන්ට් එක අවුරුද්දක් සැරයක් කරන ඇසෙස්මෙන්ට් එක එක නොමිලේ. ඊළඟට අවුරුද්දක් ඇතුළේ තව එක සැරයක් ඒක ආපහු රිවීව් එකට එකක් කරන්න පුළුවන්. ඒකටත් මුදල් ගෙවීමේ අවශ්‍යතාවයක් නැහැ. ඊළඟට සයිකොලොජිස්ට් කරන කියන්නේ ඔය බෙට ඇක්සස් ටු සයිකොලොජිකල් සර්විස් එක ඒකට කියන්නේ මෙන්ටල් හෙල්ත් ට්‍රීට්මන්ට් ප්ලෑන් කියන එක ඒක කරාම සයිකොලොජිස්ට් කෙනෙක් බලන්න පුළුවන් හය පාරක් සහ ඊට පස්සේ ඒක වැඩි කරගන්න පුළුවන් අවුරුද්දකට 12 වතාවක් විතර ඒක නොමිලේ කරන්නේ හැබැයි සමහර වෙලාවට සයිකොලොජිස්ට් ගැප් එකක් ඒ කියන්නේ වැඩිපුර පොඩි මුදල් ප්‍රමාණයක් අය කරන්නත් පුළුවන්
මීට අමතරව වෛද්‍ය රිෆරල් එකක් නොමැතිව තනිවම ඔබට මනෝවිද්‍යාඥයෙකුගේ සහාය ලබා ගැනීමටත් හැකියාව තිබෙනවා. විශේෂයෙන්ම අධ්‍යාපනීය වර්ධනය ආදී කරුණු සම්බන්ධයෙන් මනෝවිද්‍යාඥයන් උපදේශන ලබා දීමට වෙනමම සිටින බවත් පවසන්නට ඕන. නමුත් මීට අමතරව ඇලයිඩ් සයිකලොජිකල් සර්විසස් නම් වැඩසටහනේ සහාය ඔබට මෙඩිකෙයා යටතේම ලබා ගැනීමට නම් ඔබ මෙන්ටල් හෙල්ත් ට්‍රීට්මන්ට් ප්ලෑන් එකකට ඇතුළත් විය යුතුයි. සමහර පෞද්ගලික රක්ෂණ ආවරණ තුළින්ද සමහර මානසික සෞඛ්‍ය සේවාවන් සඳහා ආවරණ ලබාගත හැකි වෙනවා. ඒ වගේම විවිධ කම්පනවලට මුහුණ දුන් විශේෂයෙන්ම සරණාගත පසුබිමකින් පැමිණි පුද්ගලයන් සඳහාද Survivors of Torture and Trauma Assistance and Rehabilitation Services යන සේවාව කරත් යොමු කරවිය හැකි. Mental Health Australia ආයතනයේ ප්‍රධානි ෆ්‍රැන්ක් ක්වින්ලන් පවසන්නේ මේ ආකාරයට සරණාගත සහ සංක්‍රමණික පසුබිමකින් පැමිණෙන ජනතාව සඳහා ඔවුන්ගේ මෝරටේ ඔවුන් මුහුණ දුන් ඒ අසීරු අත්දැකීම් සමග ඔස්ට්‍රේලියාවට පැමිණි විට ඔවුන්ට වෙන් වූ විශේෂම සේවා ලබා දීම පිළිබඳව අවධානය
We need to be very clear about recognizing that people who are coming from a refugee background and who have lived through possibly some awful experiences both in their own countries of origin but also in the tortuous journeys they may have taken to Australia will perhaps be experiencing particular trauma and particular mental health challenges and so I think we need to ensure that we're well geared up to be delivering in particular trauma aware services that people will be able to draw and experience in a way again recognizing the cultural diversity of how that might be experienced by people
විශේෂයෙන්ම මානසික පිළිබඳ කතා බහ කිරීමේදී වැඩිහිටි ප්‍රජාව මුහුණ දෙන මානසික ගැටලු සහ ඩිමෙන්ෂියා වැනි තත්ත්වයන් පිළිබඳවත් අපි අවධානය යොමු කරන්න අවශ්‍යයි. ඒ අනුව වැඩිහිටියන් රැක බලා ගන්නා නිවාසවලදී විශේෂයෙන්ම මානසික ගැටලු ඇති වැඩිහිටියන් සඳහා වූ සේවාවන් පිළිබඳව කටයුතු සිදුවන ආකාරය පිළිබඳව මෙල්බන් නුවර වැඩිහිටි සේවා මානසික ගැටලු පිළිබඳව හෙද ශාස්ත්‍රයේ කටයුතු කරන WH උපසේන මහතා මෙන්න මේ විදිහට අපිත් එක්ක තොරතුරු ගෙනාවා.
මූලික වශයෙන්ම වෙන්නේ රෝගියා යොමු කරන්නේ ඔවුන්ගේ පවුලේ වෛද්‍යරය හරහා තමයි. පවුලේ වෛද්‍යවරයා සලකනෝ නම් ඇත්ත වශයෙන්ම මෙම අදාළ රෝගියාට අවශ්‍ය කියලා පැය 24 පුරාම සැලකිල්ල හෝ සත්කාරය. ඒ කියන්නේ සමහර රෝගීන්ට තනියම තමන්ගේ වැඩපොළ ක්‍රියා කරන්න බෑ. ඔවුන් තනියම ගෙදරක දමල යන්න බැරි තත්ත්වයක් තියෙනවා. එතකොට තමන්ගේ රැකවරණය ඔහු තමන්ගේ මානසික හා ශාරීරික අවශ්‍යතා සපුරා ගැනීමට කවුරුගේ උදව්වක් නැතුව බෑ කියලා තත්ත්වයට පෞද්ගලික වෛද්‍යවරයා නිගමනය එළඹුණොත් එතකොට පවුලේ සමාජිකයන්ට ගැටලුවක් වෙනවා මෙම පුද්ගලයා ගෙදර තනිකරලා දාලා යාම සම්බන්ධයෙන්. දැන් ඔවුන් ඔප්පු කරන්න ඕන අපේ ගෙදර කවුරුරි ඉන්නවා පැය 24 පුරාම මෙම රෝගියා බලාගන්න කියලා. ඉතින් මේ රටවල හුඟක් වෙලාට සිද්ධ වෙන්නේ හැමෝම රැකියාවක් කරන්න අවශ්‍ය වන නිසා මෙම රෝගීන් සත්කාර පවත්වන ස්ථානවලට යොමු කිරීමයි. ඉතින් දැන් අප වගේ ස්ථානවලට එන රෝගීන් නැත්නම් මුලින්ම යන්නේ ඔවුන් පිළිබඳ යම් යම් තක්සේරු ගන්න වෙන මධ්‍යස්ථානයකට යන්නේ. ඔවුන් වර්ගීකරණය කළා එක්කෝ ඔවුන් යොමු කරනවා මේ වගේ වයස්ගත ඒ වගේ මානසික රෝගීන් සිටින මධ්‍යස්ථානවල එහෙම නැත්නම් සාමාන්‍ය මහලු නිවාසවලට යොමු කරනවා. ඉතින් අපි නිතරම බලන්නුනේ ඒගොල්ලන්ගේ අයිතිවාසිකම් මොනවද කියලා. ඒ හැඟීමෙන් යුතුව බලලා ඇත්ත වශයෙන්ම ඒගොල්ලන්ට ස්ථානය තමන්ගේ නිවසේ පරිසරයේ දැන්න ආකාරයට සකස් විය යුතුයි කියලා තමයි අවධාරණය කරන්නේ. ඉතින් මේ මෙම එන රෝගීන් අතර සෑහෙන ප්‍රමාණයක් විවිධ රටවල සංක්‍රමණ ප්‍රජාවගේ වැඩිහිටි පරපුර තමයි ඉන්නේ. ඉතින් ඔවුන්ට තිබෙන විශාල ප්‍රශ්නය තමයි භාෂා ප්‍රශ්නය. මොකද ඉංග්‍රීසි භාෂාව දැනගෙන හිටියත් සෑහෙන කොටස මොවුන්ගේ අර මානසික තත්ත්වය යම් යම් තත්ත්වය දුර්වල වීමේදී ඔවුන්ට ඉංග්‍රීසි භාෂාව අමතක වෙනවා. සමහරවිට ඔවුන් මතක තිබෙන්නේ තමන්ගේ මුල් භාෂාවේ තමන්ගේ ළමා කාලයේ ඔහු එක්තරා අවධියකදී විවහාර කරන ප්‍රමාණයක් පමණයි. සමහරවිට ඔවුන් කතා කරන භාෂාව ඔවුන්ගේ ඥාතින්ට පවා තේරුම් ගන්න බැරි අවස්ථා තිබෙනවා. සමහර විට මේ භාෂා පිළිබඳ ගැටලු තියෙන අවස්ථාවලදී අපි ගෙන්නනවා ඒ රට ඒ ජාතින්ට අදාළ භාෂා පරිවර්තකයන් ගෙන්නනවා. එහෙම නැත්නම් සමහර විට අපිට තියෙනවා සාමාන්‍ය මූලික දේ එන්න යන්න කන්න බොන්න වගේ තියෙන උපදෙස් දීම සඳහා කුඩා පත්‍රිකා කාඩ් ක්‍රමයක් වගේ දෙයක් තියෙනවා. එතකොට මේ කාඩ් හරහා පුළුවන් අර සරල උපදේශයක් ඕන්ට කියන්න. සමහරවිට අපිට සුළු දැනීමක් දෙනවා ඒ සරල විධාන පිළිබඳ ඒ භාෂෙන් කියන්න. ඉතින් ඒ වචන දෙක තුනක් අපිත් ඇත්තවසම විවහාර කරනවා.
ඒ වගේම ඩිමෙන්ෂියා වැනි මොළය ආශ්‍රිත රෝගී තත්ත්වයන්ට මුහුණ දෙන වැඩිහිටියන්ට ලබාගත හැකි සේවා පිළිබඳවත් මෙල්බන් විශ්වවිද්‍යාලයේ සහකාර මහාචාර්ය තිස්ස විජේරත්න මෙන්න මේ විදිහට අදහස් දැක්වුවා.
ඕස්ට්‍රේලියාවේ තියෙන වයස්ගත එහෙම නැත්නම් වැඩිහිටියන්ට ලැබෙන කෙයා එක එහෙම නැත්නම් ඒගොල්ලන්ට ලැබෙන සහයෝගීතාවය ඒවා ලැබෙන ක්‍රමය සෑහෙන වෙනස් වුණා ගිය අවුරුද්දේ මැද විතර වගේ කාලයක් ඇතුළත. උදාහරණයක් ඇටියට දැන් අපි අපේ මේ වැඩසටහන අහගෙන ඉන්න කවුරු හරි ඉන්නවා නම් මගේ අම්මට හරි නැත්නම් තාත්තට හරි නැන්දට හරි මාමට හරි ආච්චිට හරි සීයට හරි මේ ප්‍රශ්න තියෙනවා කොහොමද මේවට උදව් කරන්න කියලා. දැන් ඇත්තටම අර මේ එක වහලකින් බඩු මිල දී ගන්න පුළුවන් තැනක් වගේ මගේ වැඩිහිටි කියා එහෙම නැත්නම් මයි ඒජ් කියා කියලා තැනක් හදලා තියෙනවා. එක නම්බරයක් තියෙනවා. ඒක මට මතක හැටියට සඳුදා ඉඳලා සිකුරාදා වෙනකන් උදේ 8 ඉඳලා හවස 8 වෙනකනුත් සෙනසුරාදා උදේ 10 ඉඳලා හවස 2 වෙනකනුත් තමන්ගේ භාෂාවත් මම හිතන්නේ ඒ නම්බරයට කතා කරලා කියන්න පුළුවන්. ඒ නම්බරේ 1-800-200-422 1-800-200-422 මේක තමයි සාමාන්‍යයෙන් මයි ඒජ් කියා කෙනෙකුට ඔස්ට්‍රේලියාවේ ඉන්න කෙනෙකුට අර මං කියපු වෙලාවලට කතා කරලා තමන්ට තමන්ගේ තියෙන තත්ත්වය මොකක්ද තමන්ට අවශ්‍ය කරන ප්‍රශ්නේ මොකක්ද කියන එක අඳුරගන්න පුළුවන්. එක එක පුද්ගලයාට ලැබෙන සේවය තීරණය වෙන්නේ ඒ පුද්ගලයා ඉන්න තත්ත්වය අනුව. ඒ කියන්නේ දැන් උදාහරණයක් හැටියට තමන්ගේ දුවෙක් හරි පුතෙක් හරි වෙන මේ ප්‍රාන්තයක ඉන්නවා නමුත් ඒගොල්ලන්ට නිතර නිතර ඇවිල්ලා බලන්න බෑ. එහෙම කෙනෙකුට පුළුවන් කවුරු හරි කෙනෙක් ලෑස්ති කරගන්න සතියකට හැරයක් විතර වගේ පොඩ්ඩක් ගෙදරට ඇවිල්ලා බලලා පොඩ්ඩක් අතුපතු ගාන දේවල් වෙනස්පස් කරන දේවල් වලට පොඩි පහයකට දෙකකට විතර වගේ උදව් කරලා යන්න ඒ විදිහට මේවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තව කෙනෙක් ඉන්න පුළුවන් බෙහෙත් ජාති 7-8 විතර තියෙන නමුත් ඒ තමන්ගේ බෙහෙත් ජාති හරියට පාවිච්චි කරගන්න බැරි සමතක වීම තියෙන ඒ වගේ අයට සමහර වෙලාවට දවසකට සැරයක් හෝ දෙසරයක් හරි කවුරු හරි ඇවිල්ලා බලන් ලෑස්ති කරන්න වෙන්න පුළුවන්. නර්සින් හෝම් එකට ගියපු ලෙඩෙකුට තමන්ගේ පවුලේ වෙන හිතවත් කෙනෙකුට හරි කාට හරි ගියපුහම දැන් තේරුණා මොනවා හරි ගැටලු තියෙනවා කියලා ඒවටත් පොඩි පොඩි විසඳුම් මේ නම්බරයට කතා කරලා ලබා ගන්න පුළුවන් කමක් තියෙනවා.
ඔස්ට්‍රේලියාව තුළ කෙනෙකුට තේරුම් ගත හැකි භාෂාවකින් තොරතුරු ලබා දීම නීතිමය අවශ්‍යතාවයක් වෙනවා. ඒ අනුව එසේ ලබා ගත හැකි සේවාවන් පිළිබඳවත් මනෝවෛද්‍ය දිමුතු හෙට්ටිආරච්චි මෙන්න මේ විදිහට විස්තර කළා.
දැන් ගොඩක් වෙලාවට අපේ GPs ලට මේ ගොඩක් සිංහල කතා කරන සහ අපේ මේ සංස්කෘතික දැනුමක් තියෙන අය ඉන්නවා හැම මේ ඔස්ට්‍රේලියාවේ හැම නගරයකටම වගේ. ඉතින් ඒක නිසා ඒක එක තමත් වැදගත් දෙයක්. ඊළඟට ද්විභාෂාව කතා කරන්න පුළුවන් GPs ලා විතරක් නෙමෙයි මේ සයිකියාට්‍රිස් ලා ඉන්නවා. ඊළඟට සයිකොලොජිස් ලා ඉන්නවා. ඊළඟට ගොඩක් මෙන්ටල් හෙල්ත් සර්විසස් මේ රජයේ ඒ තැන්වලත් ගොඩක් වෙලාවට ඉන්නවා ද්විභාෂා කතා කරන්න පුළුවන් අය. එහෙම නැති වුණොත් ඉතින් ඉන්ටර්ප්‍රිටර් සර්විස් එකක් මේ හුඟක් හැමතිස්සෙම වගේ මේ අවේලබල්. ඒක ඊළඟට ටෙලිෆෝන් ඉන්ටර්ප්‍රිටර් හරි එහෙම නැත්නම් ඉන්ටර්ප්‍රිටර් කෙනෙක් සූදානම් කරලා බලන එක සහ මේ දෙකම මේ කරන්න පුළුවන්.
නමුත් මෙල්බන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මිනාස් පවසන්නේ තවමත් ඔස්ට්‍රේලියාව තුළ වැඩි භාෂා ගණනක් කතා කළ හැකි සෞඛ්‍ය සේවකයන් ඉතා අඩු නිසා රෝගීන්ගේ සැබෑ අවශ්‍යතා හඳුනා ගැනීමේ යම් ගැටලුද මතුවී ඇති බව.
There are not so many professionals who are fluently bilingual, at least in the mental health area, and it can be very difficult for people to find somebody who speaks their own language and who has the appropriate skills. That situation creates many difficulties. It can lead to incorrect assessments about what the nature of the problem is. There are frequently misunderstandings about what is being recommended in terms of treatment and what will be most effective in dealing with the problem.
ඔබට මානසික සෞඛ්‍ය පිළිබඳ වැඩිතරතුරු ලබා ගැනීමට www.mhima.org.au හෝ www.health.gov.au වෙබ් අඩවිය තුලින් ඒ තොරතුරු ලබා ගන්නට පුළුවන්. ඒ වගේම මනෝවිද්‍යාඥයන්ගේ නාමාවලියක් තිබෙනවා www.psychology.org.au යන වෙබ් අඩවිය තුල. ඒ වගේම ප්‍රජාවන් සඳහා ලබා දෙන මානසික සෞඛ්‍ය සේවා පිළිබඳව www.dss.gov.au/ourresponsibilities/mentalhealth යන වෙබ් අඩවියෙන් තොරතුරු ලබා ගන්නට පුළුවන්. ඊට අමතරව Beyond Blue සංවිධානයෙන්ද මානසික සෞඛ්‍ය පිළිබඳව වැඩිපුර තොරතුරු ලබා ගන්නට ඔබට පුළුවන්. ඒ සඳහා www.beyondblue.org.au/getsupport යන වෙබ් අඩවියට පිවිසෙන්න. ඒ සමගින් අද අඟහරු අදා විනිවිද සමාජ කතිකාව අපි නිමාවට පත් කරනවා. නැවතත් හමුවෙමු විනිවිද තුළින් ලබන මාසෙත් අවසාන අඟහරු අදා දිනේ.